අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ පුංචි ඔයාලගේ රේඩියෝ පාසල රුහුණු ගුරු ගෙදරින් අදත් අපි ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ 11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයේ තවත් එක් පාඩමක් වන බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණයේ 7 කොටස සමගින්. ඉතින් ඔයාලත් එක්ක අද මේ සාකච්ඡාවට එකතු වෙන මම ගාලංකාගම මහාවිද්‍යාලයේ තාරකා ලියනගේ ගුරුතුමිය. ඒ වගේම අද පාඩම ඉදිරිපත් කිරීමට මා සමග සම්බන්ධ වෙනවා එම පාසලේම ඉරේෂා වික්‍රමසිංහ ගුරුතුමිය. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙබ් පිටුවකට වගුවක්. එහෙම නැත්නම් ටේබල් එකක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. වෙබ් පිටුවකට වගුවක් යෙදීමෙන් අපිට පුළුවන් වෙබ් පිටුවේ අන්තර්ගතය විධිමත් විදියට ඉදිරිපත් කරන්න. අපි මුලින්ම බලමු මේ ටේබල් උසුලනේ කියන්නේ මොකක්ද, මේ ටේබල් උසුලනේ තියෙන ගුණාංග මොනවද කියලා අපි මුලින්ම සාකච්ඡා කරමු.
මම හිතන්නේ තාරකා මේ ටේබල් උසුලනේ පිළිබඳව සාකච්ඡා කරන්න අපේ පුතාලට දීලා තියෙන ක්‍රියාකාරකම් මත් පොතේ ක්‍රියාකාරකම 16 සමගම සාකච්ඡාවට ගියොත් හොඳයි නේද? අපේ පුතාලා වෙබ් පිටුවකට ටේබල් එකක් එහෙම නැත්නම් වගුවක් ඇතුළත් කරනවා නම් ටේබල් කියන උසුලනය මුලින්ම යෙදිය යුතුයි. මෙය ලියනු ලබන්නේ කෝණික වරහන් තුල ටේබල් TABLE ආදී වශයෙන් ලිවීම මගින්. මෙම ටේබල් කියන උසුලනයට ගුණාංග කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ ගුණාංග ගැන කතා කරනකොට ඔයාලගේ ක්‍රියාකාරකම 16 දෙවැනි කොටසත් සමග මෙම ගුණාංග ගැන අපි සාකච්ඡා කරමු. ක්‍රියාකාරකම 16 දෙවැනි කොටසෙන් රූප සටහනක් දීලා ඒ රූප සටහන ඉංග්‍රීසි අක්ෂර වලින් නම් කරලා තියෙනවා. පුතාලට තියෙන්නේ අපි කරන විස්තරයත් එක්ක මේ ඉංග්‍රීසි අක්ෂර වලින් දැක්වෙන්නේ කුමක්ද කියලා හිස්තැන් වල ලියන්න. හරි, අපි බලමු මුලින්ම ඒ අක්ෂරය මගින් දැක්වෙන්නේ කුමක්ද කියලා.
ඒ අක්ෂරයෙන් කියනවා පිටුවේ වූ අනෙක් පාට සමග වගුව එකෙල්ලි විය යුතු ආකාරය පෙන්වයි. අගය ලෙස ලෙෆ්ට්, සෙන්ටර්, රයිට් භාවිතා වේ. මේ කියන්නේ දරුවනි අපේ වගුව වෙබ් පිටුව සමග කොහොමද ලයින් වෙන්න ඕන, එහෙම නැත්තම් කොහොමද එකෙල්ල වෙන්න ඕන කියලා. ඉතින් මේකට අගයන් විදියට ලෙෆ්ට්, සෙන්ටර්, රයිට් කියන අගයන් භාවිතා කරනවා. එහෙනම් ඒ අක්ෂරයට ගැලපෙන පිළිතුර තමයි align කියන එක. ALIGN align කියන එක තමයි ඒ අක්ෂරයට ගැලපෙන පිළිතුර වෙන්නේ.
හරි, B අක්ෂරයෙන් දැක්වෙනවා වගුවේ පළල පික්සල සංඛ්‍යාවකින් හෝ වෙබ් පිටුවේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා. මෙයා අපි හඳුන්වනවා width එක කියලා. ඉතින් ඔයාලට වරහන් තුලින් width කියන පිළිතුර හොයලා B අක්ෂරයට ලියන්න පුළුවන්.
C අක්ෂරයෙන් පෙන්වුම් කරන්නේ වගුවේ උස පික්සල සංඛ්‍යාවක් ලෙස හෝ වෙබ් පිටුවේ උසෙහි ප්‍රතිශතයක් ලෙස දක්වයි. ඉතින් උසක් ගැන කියන නිසා අනිවාර්යෙන් මේ ගුණාංගය height වෙන්න ඕන. HEIGHT C අක්ෂරයට ගැලපෙන ගුණාංගය තමයි height HEIGHT.
මෙහි D අක්ෂරය මගින් දැක්වෙන කොටසට අයත් පිළිතුර වන්නේ BG color යන්නයි. පුතාල හිස්තැනේ ලියාගන්න BG color කියලා. BG color කියන්නේ background color කියන එක. ඒ කියන්නේ වගුවේ පසුබිම් වර්ණය යෙදීම පිළිබඳවයි. ඔයාලට මෙහිදී BG color සමානයි කියලා කිසියම් color එකක් පෙරළි උඩුකම යටතේ ලියා දක්වන්න පුළුවන්. එම අදාළ වර්ණය තමයි වගුවේ පසුබිම් වර්ණය ලෙස ලබාගත හැකි වන්නේ.
ඊ අක්ෂරේ නිරූපණය වෙන්නේ වගුවේ කෝෂ වටා බෝඩරයක් අවශ්‍ය නම් එකද, එසේ නොවේ නම් බින්දුවද අගය ලෙස භාවිතා වේ. අපි කලිනුත් බෝඩර ගැන කතා කරානේ. ඔයාලගේ වගුවට බෝඩරයක් අවශ්‍ය නම් බෝඩර් කියන ගුණාංගය අපිට මෙතනදී භාවිතා කරන්න වෙනවා. බෝඩරයක් අවශ්‍ය නම් බෝඩර් ගුණාංගයට අගයක් දෙන්නත් පුළුවන්. අවශ්‍ය නොවේ නම් බින්දුව කියන අගය දෙන්න පුළුවන්. එහෙනම් ඊ අක්ෂරයට ගැලපෙන පිළිතුර තමයි බෝඩර් BORDER.
මෙහි F අක්ෂරය මගින් දැක්වෙන්නේ බෝඩර් කලර් කියන ගුණාංගයයි. පුතාලට හිස්තැනේ ලියාගන්න පුළුවන් බෝඩර් කලර් කියලා. මෙමගින් සිදුවන්නේ වගුව වටා තිබෙන බෝඩර් එකට කිසියම් වර්ණයක් යෙදීමයි. ඉතින් පුතාලට පුළුවන් බෝඩර් කලර් සමානයි කියලා කිසියම් වර්ණයක් ලබා දීලා අදාළ වර්ණය වගුව වටා ඇති බෝඩර් එක ලෙස ලබා ගන්න.
වගුවේ පසුබිමට රූපයක් ඇදීමට භාවිතා වේ. අගය ලෙස ගොනුනාමය හෝ රූපයට අදාළ පාත් යොදයි. එතකොට වගුවේ පසුබිම ගැන කතා කරන නිසා මීට අදාළ ගුණාංගය වෙන්නේ බැක්ග්‍රවුන්ඩ් කියන ගුණාංගය. එතකොට G අකුර ඉස්සරහින් අපේ දරුවන්ට ලියාගන්න පුළුවන් BACKGROUND බැක්ග්‍රවුන්ඩ්.
මෙහි ජී අක්ෂරය මගින් දැක්වෙන්නේ සෙල් පැඩින් යන ගුණාංගයයි. පුතාලට හිස්තැනේ ලියාගන්න පුළුවන් සෙල් පැඩින් කියලා. මෙහි H අක්ෂරය මගින් පෙන්නුම් කරනු ලබන්නේ සෙල් පැඩින් යන ගුණාංගයයි. පුතාලට හිස්තැනේ ලියාගන්න පුළුවන් සෙල් පැඩින් කියලා. මෙහිදී සිද්ධ වන්නේ කෝෂයේ මායිම සහ එහි අන්තර්ගතය අතර පරතරය පෙන්වීමයි. මෙම පරතරය ඔයාලට පික්සල සංඛ්‍යාවක් ලෙස ලබා දෙන්න පුළුවන්.
මෙහි I අක්ෂරය නිරූපණය වෙන්නේ සෙල් ස්පේසිං කියන එක. සෙල් ස්පේසිං CELLSPACING. සෙල් ස්පේසිං කියන්නේ කෝෂ අතර පරතරය. කෝෂ අතර පරතරය පික්සල සංඛ්‍යාවක් විදියට හරි අගයක් විදියට හරි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ක්‍රියාකාරකම 16 දෙවැනි කොටසත් සමග පුතාලට මේ ටේබල් කියන උසුලනයේ තියෙන ගුණාංග රාශියක් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. අපි දැන් බලමු මෙම ක්‍රියාකාරකම 16 පළවෙනි කොටස. ඒ කියන්නේ වගුවක් තමයි තියෙන්නේ. මෙම වගුවේ A තීරුවට ගැලපෙන පිළිතුරු B තීරුවට ගලපලා යාකරන්න තමයි තියෙන්නේ. අපි බලමු A තීරුවේ පළවෙනි ප්‍රශ්නේ. වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කිරීම සඳහා මෙම උසුලනය භාවිතා වේ කියලා තියෙනවා. දැන් පුතාලා B තීරුවෙන් හොයන්න ඕනි මොකක්ද මේකට ගැලපෙන පිළිතුර කියලා. අපි තාරකා මිස්ගෙන් අහමු මොකද්ද පිළිතුර කියලා.
ඔව් පුතේ, ඒ තීරුවේ පළවෙනි කොටසට බී තීරුවේ ගැලපෙන පිළිතුර තමයි කෝණික වරහන් ඇතුළේ තියෙන ටේබල් කියන සුලණය. ඒ කියන්නේ ඊ පිළිතුර. ඔයාලා ඒ තීරුවේ පළවෙනි කොටසට බී තීරුවේ ඊ කොටස, එහෙම නැත්නම් ටේබල් කියන සුලණය යා කරන්න ඕන.
හරි, ඊළඟට වගුවට උඩින් මාතෘකාවක් හෝ ඊට අදාළ විස්තරයක් ඇතුළත් කිරීමට අවශ්‍ය වනවා නම් ඒ සඳහා භාවිතා කරන උසුලනය කුමක්ද කියලා අහනවා. අපි අහමු මිස්ගෙන් මොකද්ද උත්තරේ කියලා.
ඕ පුතේ, වගුවට උඩින් මාතෘකාවක් යොදනව නම් මේ සඳහා බී තීරුවේ F අදාළ උසුලනය, ඒ කියන්නේ කැප්ෂන් කියන උසුලනය තමයි අපි භාවිතා කරන්නේ. කෝණික වරහන් ඇතුලේ කැප්ෂන් කියලා තමයි අපි ලියන්නේ වගුවට උඩින් මාතෘකාවක් භාවිතා කරනව නම්. එහෙනම් ඒ තීරුවේ දෙවැනි කොටසට අදාළ පිළිතුර වෙන්නේ බී තීරුවේ F කොටස.
මේ කැප්ෂන් කියන උසුලනය ගැන තවදුරටත් සාකච්ඡා කළොත් වගුවට මාතෘකාවක් හෝ කිසියම් විස්තරයක් එහි ඉහලින් ඇතුළත් කිරීමට අවශ්‍ය වෙලාවල්වල අපි භාවිතා කරනවා මේ කැප්ෂන් කියන උසුලනය. මෙම උසුලනය සඳහා කිසිම ගුණාංගයක් සඳහන් වන්නේ නැහැ. නමුත් පාට හැඩගැන්වීමට අදාළ උසුලන යොදාගෙන මාතෘකා පාටය හැඩගන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත් කැප්සන් කියලා යොදලා එම අදාළ මාතෘකාව බෝල්ඩ් කිරීමට අවශ්‍ය නම් බෝල්ඩ් කිරීමට අදාළ උසුලනය, අන්ඩර්ලයින් කිරීමට අවශ්‍ය නම් අන්ඩර්ලයින් කිරීමට අදාළ උසුලනය ආදී විවිධ උසුලන භාවිතා කරලා මාතෘකාව තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්.
වගුවේ පේලියක් ඇතුළත් කිරීම සඳහා මෙම උසුලනය භාවිතා වේ. මේකේ තීරුවේ තුන්වෙනි කොටස. අපි බලමු ඉරේෂ මිස්කෙන් අහලා බී තීරුවේ මේකට අදාළ උත්තරය මොකක්ද කියලා.
මේ සඳහා ගැළපෙන පිළිතුර වන්නේ බී තීරුවේ ජී අක්ෂරයෙන් දැක්වෙන පිළිතුර. ඒ කියන්නේ TR කෝණික වරහන් ඇතුලේ TR ලෙස සඳහන් වන ආරම්භක සහ අවසාන උසුලන දෙක. අපි පොඩ්ඩක් කතා කරමු මේ TR කියන උසුලනය ගැන. අපි වගුවක් ඇතුළත් කිරීමේදී පුතාලා දන්නවා වගුවක තීරු සහ පේලි දැක ගන්න පුළුවන්. එතකොට මෙහි තියෙන පේලිවලට අපි කියනවා ටේබල් රෝ කියලා. ඉතින් එක් රෝ එකක් ආරම්භ වෙන විට අපි ඒ රෝ එක ආරම්භ වුණ වග වෙබ් අතිරික්සුවට පැවසිය යුතුයි. ඒ සඳහා HTML උසුලන මගින් TR යොදාගෙන අදාළ රෝ එක ආරම්භ වුණා යැයි පවසනවා. මෙහිදී TR ඕපන් කර අදාළ රෝ එකේ ලිවිය යුතු දෙය ටයිප් කර TR උසුලනය අවසන් කළ යුතුයි.
ඒ තීරුවේ හතරවෙනි එක අපි බලමු. පේලියක් තුළ දත්ත ඇතුළත් කිරීම සඳහා වූ කෝෂ, එහෙම නැත්තම් සෙල්ස් නිර්මාණය සඳහා මෙම උසුලනය භාවිතා වේ. අපි බලමු බී තීරුවේ මේකට ගැළපෙන්නේ මොන උසුලනයද කියලා.
මේ සඳහා ගැළපෙන පිළිතුර වන්නේ කෝණික වරහන් තුළ TD යන්නයි. මෙය බී තීරුවේ බී අක්ෂරය මගින් දැක්වෙනවා. පුතාලට යාකර ගන්න පුළුවන් මේ TD කියන උසුලනය ගැන තවදුරටත් සාකච්ඡා කළහොත් පේලියක් තුළ දත්ත ඇතුළත් කිරීම සඳහා වූ කෝෂ නිර්මාණය කිරීම සඳහා තමයි TD කියන උසුලනය අපි යොදාගනු ලබන්නේ. ඒ කියන්නේ කිසියම් රෝ එකක ඔයාට යමක් ලිවීමට අවශ්‍ය නම් අදාළ ලිවීමට අවශ්‍ය දත්තය ඇතුළත් කිරීමට පෙර මෙම TD නැතහොත් ටේබල් ඩේටා යන උසුලනය ලිවීම සිදු කළ යුතු වෙනවා. අදාළ දත්තය ලියා අවසන් කළ පසු TD උසුලනයේ අවසන් උසුලනය ලිවීමද අනිවාර්යෙන්ම කළ යුතුයි.
ඊළඟට අපි බලමු පස්වෙනි කොටස. තීරු කිහිපයක් එකතු කර එක් කෝෂයක් සකස් කිරීම සඳහා මෙම උසුලනය භාවිතා වේ. අපි දැන් බලමු මේකට ගැළපෙන උසුලනය බී තීරුවේ මොකක්ද කියලා.
ඒ සඳහා ගැළපෙන පිළිතුර වන්නේ බී තීරුවේ කෝල් ස්පෑන් ලෙස සඳහන් වන පිළිතුර. ඒ කියන්නේ ඒ අක්ෂරයෙන් නිරූපණය වන පිළිතුර. අපි බලමු පුතේ මේ කෝල් ස්පෑන් එකක් කියන්නේ මොකක්ද කියලා. මෙහිදී සිදුවන්නේ තීරු කිහිපයක් එකතු කර එක් කෝෂයක් සකසා ගැනීමයි. ඔයාලා වර්ඩ්, එක්සෙල් වගේ වැඩසටහන් කිරීමේදී දැකලා ඇති වගුවල කෝෂ කිහිපයක් අපි එකට එකතු කරලා එක් කෝෂයක් නිර්මාණය කරන අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක් ඔබට වෙබ් පිටුව තුළ සකස් කිරීමට අවශ්‍ය නම් මෙම කෝල් ස්පෑන් කියන අංගය යොදා ගන්න පුළුවන්.
6වෙනි කොටස අපි බලමු. පේලි කිහිපයක් එකතු කර එක් කෝෂයක් සකස් කිරීම සඳහා මෙම උසුලනය භාවිතා වේ. අපි දැන් බලමු බී තීරුවේ මේ සඳහා ගැළපෙන උසුලනය මොකක්ද කියලා.
මෙයට ගැළපෙන පිළිතුර වන්නේ රෝ ස්පෑන් යන්නයි. එය බී තීරුවේ සී අක්ෂරය මගින් නිරූපණය වෙනවා. රෝ ස්පෑන් යන්න තවදුරටත් සාකච්ඡා කළොත් මෙහිදී සිද්ධ වන්නේ පේලි කිහිපයක් එකතු කර එක් කෝෂයක් සැකසීමට භාවිතා කිරීමයි. එනම් අපිට මේ රෝස් පෑන් කියන අංගය භාවිතා කරලා ඔයාලගේ වගුවේ තියෙන පේලි කිහිපයක් එක් පේලියක් බවට පත් කර ගැනීමට හැකියාව තියෙනවා.
ඊළඟට ඒ තීරුවේ අවසාන කොටස. වගුවක තීරුවලට ශීර්ෂ නැතහොත් තීරු මාර්තුකා දැක්වීම සඳහා මෙම උසුලන භාවිතා වේ. අපි බලමු බී තීරුවේ කුමන උසුලනයද මේ වෙනුවෙන් භාවිතා කරන්න කියලා.
මෙයට ගැළපෙන නිවැරදි පිළිතුර වන්නේ බී තීරුවේ ඩී අක්ෂරයෙන් නිරූපණය වන TH යන උසුලනයයි. අපි මේ TH යන උසුලනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළොත් මෙහි දිග යෙදුම වන්නේ ටේබල් හෙඩර් යන්නයි. ඒ කියන්නේ ඔබ ලියනු ලබන, ඔබ සකස් කරනු ලබන වගුවේ තීරුවල ශීර්ෂ දැක්වීම සඳහා මෙම උසුලනය භාවිතා වෙනවා. වගුවේ ඕනෑම කෝෂයකට අදාළව TD උසුලනය වෙනුවටත් මෙම උසුලනය යෙදිය හැකි. මෙහි විශේෂත්වය වන්නේ කෝෂය තුළ ඇතුළත් කරනු ලබන පාටය තද පැහැ අකුරෙන් සංදර්ශනය වෙලා පේන එක. කෝල්ස් පෑන්, රෝස් පෑන් ඇතුළුව TD උසුලනයන්වලට අදාළ ගුණාංග සියල්ලම මෙම TH කියන උසුලනය තුළද දැකගන්න පුළුවන්.
මීළඟට අපි දැන් අපේ දරුවොත් එක කතා කරන්න යන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංග ගැන. මේ මෘදුකාංග මගින් වෙබ් අඩවි ඉතා ඉක්මනින්, ඒ වගේම තමයි ඉතා අලංකාරව සකසා ගන්න පුළුවන්. අපි මේ ගැන කතා කරද්දි චිත්‍රක අතුරු මුහුණක් ගැන කතා කරනවා. චිත්‍රක අතුරු මුහුණක් තුළ වෙබ් අඩවි නිර්මාණයට, ඒ වගේම තමයි සංශෝධනයට, පෙරදසුන් දැක්වීමට මෙන්ම ඇතැම් විට වෙබ් අඩවිය උඩුගත කිරීමටද පහසුකම් සපයනා මේ වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග. ඒ වගේම තමයි මේ මෘදුකාංග මගින් What you see is what you get යන සංකල්පයට ගැලපෙන පරිදි වෙබ් පිටු නිර්මාණය කරගන්න පුළුවන්. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග අපි කොටස් දෙකක් විදියට තමයි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. එකක් තමයි වෙබ් සංස්කාරක, අපි කියනවා වෙබ් ඔතෝරින් ටූල්ස් කියලා. අනිත් එක තමයි සන්ධාර කළමනාකරණ පද්ධති, කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම්. අපි මුලින්ම කතා කරමු එහෙනම්.
මෙම වෙබ් නිර්මාණ මෘදුකාංගවල විශේෂත්වය තමයි නිර්මාණකරු විසින් චිත්‍රක අතුරු මුහුණක් භාවිතයෙන් වෙබ් පිටුව නිර්මාණය කරන ගමන්ම ස්වයංක්‍රීය ලෙස අදාළ HTML ලේඛනයද වෙනම අතුරු මුහුණක සකස් වීම. නිර්මාණකරුට HTML භාෂාව පිළිබඳ දැනුම තිබෙනවා නම් චිත්‍රක අතුරු මුහුණත මෙන්ම HTML ලේඛනයද භාවිතා කරමින් වෙබ් පිටු නිර්මාණය කරනයේ යෙදීමට හැකිවීම තමයි මෙහි තියෙන අතිරේක වාසිය. ඉතින් මෙහිදී ලැබෙන අනිකුත් වාසිය තමයි අදාළ නිර්මාණකරුට HTML පිළිබඳ කිසිදු දැනුමක් නොතිබුණද වෙබ් සංස්කාරකය හරහා අදාළ ක්‍රියාව ඔහුට ඉතාමත් පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවීමයි. අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කොම්පෝසර්, CK එඩිටර්, බ්ලූ ග්‍රිෆන් වගේ වෙබ් සංස්කාරක තියෙනවා. ඒ වගේම Adobe Dreamweaver, Microsoft Front Page, Visual Studio වගේ මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන් වාණිජමය වෙබ් සංස්කාරකත් තියෙනවා. හොඳයි, ඊළඟට අපි සූදානම් වන්නේ වෙබ් අඩවි පිළිබඳ තවත් අලුත් කොටසක් අපේ දරුවොත් එක්ක කතා කරන්න. ඒ තමයි වෙබ් අඩවි තුළ පවතින තවත් වර්ග දෙකක්. ඒ කියන්නේ ස්ථිතික වෙබ් අඩවි ස්ටැටික් වෙබ්සයිට් සහ ගතික වෙබ් අඩවි ඩයිනමික් වෙබ්සයිට් ගැනයි. ස්ථිතික වෙබ් අඩවියක් හා ගතික වෙබ් අඩවියක් පිළිබඳ විස්තර කිරීමේදී ඒ පිළිබඳ ඔයාලගේ අවබෝධය තවදුරටත් වැඩි කරන්න අපි ඔයාලගේ ක්‍රියාකාරකම් අත්පොතේ ක්‍රියාකාරකම අංක 17ට ප්‍රවිෂ්ට වෙමු.
17 වෙනි ක්‍රියාකාරකමේ ඒ තීරුවේ පළවෙනි කොටස බලන්න දරුවනේ. චිත්‍රක අතුරු මුහුණත තුල වෙබ් අඩවි නිර්මාණකරණය, සංශෝධනය, පෙරදසුන දැක්වීම, වෙබ් අඩවිය උඩුගත කිරීමට පහසුකම් සැපයන සංකල්පය අපි විශේෂ නමකින් හඳුන්වනවා. අපි බලමු බී තීරුවේ මේ නම තියෙනවද කියලා.
බී තීරුවේ මෙයට අදාළ නිවැරදි පිළිතුර වන්නේ ඉංග්‍රීසි අක්ෂරය ඊ මගින් දැක්වෙන What you see is what you get WYSIWYG ලෙස දැක්වෙන පිළිතුරයි.
ඒ තීරුවේ දෙවැනි කොටස වෙබ් සංස්කාරකයට උදාහරණයකි. අපි බලමු බී තීරුවේ තියෙන වෙබ් සංස්කාරකයට උදාහරණය කුමක්ද කියලා.
පිළිතුර දැක්වෙන්නේ D අක්ෂරයෙන් කොම්පොස ලෙස සඳහන් වන පිළිතුරයි.
අංක 3 ඒ තීරුවේ වෙබ් අඩවියක සන්ධාරය නොවෙනස්ව හෙවත් ස්ථාවර ලෙස කිසියම් කාලයක් පවත්වාගෙන යන වෙබ් අඩවි මෙනමින් හඳුන්වයි. අපි බලමු B තීරුවේ තියෙන මේ නම මොකක්ද කියලා.
එයට ගැළපෙන පිළිතුර B තීරුවේ F අක්ෂරය මගින් දැක්වෙනවා. එනම් ස්ථිතික වෙබ් අඩවි ස්ටැටික් වෙබ්සයිට් ලෙස දක්වන්න පුළුවන්.
ඒ තීරුවේ අංක 4 ස්ථිතික වෙබ් අඩවියක ලක්ෂණයකි. අපි බලමු B තීරුවේ තියෙන මේ ස්ථිතික වෙබ් අඩවියේ ලක්ෂණය මොකක්ද කියලා.
ස්ථිතික වෙබ් අඩවියක ලක්ෂණයක් ලෙස වෙබ් අඩවිය පරිශීලනයේදී ග්‍රාහකයන් සේවාදායකය නැතොත් වෙබ් සර්වර් එක සමග සෘජුවම සම්බන්ධ නොවීම දක්වන්න පුළුවන්. මෙය B තීරුවේ G අක්ෂරය මගින් නිරූපණය වෙනවා.
ඒ තීරුවේ අංක 6 ගතික වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්නා භාෂාවකි. අපි බලමු B තීරුවේ සඳහන් මේ භාෂාව මොකක්ද කියලා.
ගතික වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්නා භාෂාවක් ලෙස මෙහි දක්වල තියෙනවා PHP, Hypertext, Preprocessor යන්න දක්වල තියෙනවා B තීරුවේ I අක්ෂරය මගින්.
ඒ තීරුවේ අංක 7 ගතික වෙබ් අඩවියක් භාවිතා වන අවස්ථාවක් වනුයේ B තීරුවේ මීට ගැළපෙන පිළිතුර වෙන්නේ
B තීරුවේ C අක්ෂරය නිරන්තරයෙන් වෙනස් වන වාණිජමය සමාජමය හෝ තත්කාලීන විභාග පවත්වන වෙබ් අඩවි.
ඒ තීරුවේ අංක 8 ගතික වෙබ් අඩවියක ලක්ෂණයකි. අපි බලමු B තීරුවේ තියෙන මේ ලක්ෂණය මොකක්ද කියලා.
B තීරුවේ J අක්ෂරය ග්‍රාහකයන් සේවාදායකය නැතහොත් වෙබ් සර්වර් වෙතට හෝ එයට ප්‍රතිවිරුද්ධ ලෙස හෝ තොරතුරු හුවමාරු කර ගැනීම.
ඒ තීරුවේ අංක 9 වෙබ් අඩවි නිර්මාණකරුට නිරන්තරයෙන්ම සන්ධාරය වෙනස් කරමින් වෙබ් අඩවි පවත්වාගෙන යාම සඳහා මේ උපකාරී වේ. අපි බලමු මේ උපකාරී වන ක්‍රමය මොකක්ද කියලා.
B තීරුවේ B අක්ෂරය මගින් දැක්වෙන සන්ධාර කළමනාකරණ පද්ධති එහෙමත් නැත්නම් CMS ලෙස දැක්වෙන පිළිතුර තමයි මෙයට ගැළපෙන්නේ.
ඒ තීරුවේ අංක 10 විවෘත කේත එහෙම නැත්නම් CMS මෘදුකාංගයට උදාහරණයකි. අපි බලමු මේ CMS මෘදුකාංගය B තීරුවේ තියෙනවද කියලා.
B තීරුවේ A අක්ෂරය මගින් දැක්වෙන ජූම්ලා නැමැති මෘදුකාංගය තමයි මෙයට ගැළපෙන පිළිතුර වන්නේ.
හොඳයි දරුවනේ, අපි පාඩමේ අවසානයට තමයි පැමිණලා තියෙන්නේ. අපි අද වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කරන්නේ කොහොමද, ඒ වගේම තමයි වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංග, මෙන්න මේ දේවල් ගැන අපි අද ඔයාලත් එක්ක කතා කරා. ඉතින් අපිට තවත් දේවල් තියෙනව කතා කරන්න මේ පාඩමේ. අපි මෙවැනිම පාඩමක් සමගින් නැවතත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට ඔයාලගෙන් සමුගන්නව ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
මුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.